Honorable Noradalingam, you have 8 minutes.
இன்று இந்த விவாதத்திற்கு விவாத தலைப்புக்கு விட்டு ஒரு விடயத்தை கூறிவிட்டு தலைப்புக்கு செல்லலாம் என்று இருக்கின்றேன். இன்று இந்த பாராளுமன்றத்திலே இதற்கு காலை அமர்விலே கேட்கக்கூடியதாக இருந்த ஒரு விடயம், இன்று வருகை தந்திருக்கின்ற இந்திய அயலுறவுத்துறை அமைச்சர் ஜெய்சங்கர் அவர்கள் ஒரு நாள் விஜயமாக இங்கே வருகை தந்திருக்கின்றார். அவருடைய விஜயத்தை கண்டு இந்த பாராளுமன்றத்திலே சிலர் அச்சப்படுகின்ற சந்தேகப்படுகின்ற ஒரு சூழ்நிலையை காணக்கூடியதாக இருக்கின்றது. பொதுவாக இந்தியா என்று சொன்னால் தமிழிலே ஒரு பழமொழி இருக்கின்றது, வேண்டா பெண்டாட்டி கால்பட்டாலும் குற்றம் கைப்பட்டாலும் குற்றம் என்று. அதுபோன்றுதான் இங்கே இருக்கின்ற சிலருக்கு, குறிப்பாக அது இனவாத கண்ணோட்டத்தோடு பார்ப்பை செலுத்துகின்ற ஒவ்வொருவருக்கும், குறிப்பாக அரசியல் பிரதிகளுக்கு, அவர்கள் இன்று கொக்கரிக்க தொடங்கிவிட்டார்கள். ஜெய்சங்கரை கண்டே இப்படியாக அவர்களுக்கு ஒரு அச்சம் என்று சொன்னால், விரைவில் வர இருக்கின்ற இந்திய பிரதமர் மோடி அவர்கள் வருகின்ற பொழுது எப்படிப்பட்ட அச்சம் ஏற்படும் உருவாகும் என்று நாங்கள் சொல்ல தேவையில்லை. அது நான் நினைக்கின்றேன், இந்தியா ஒரு அயல் நாடு, ஆபத்துக்கு உதவிய நாடு, உதவி கொண்டிருக்கின்ற நாடு, எந்த ஆபத்திற்கும் எதிர்காலத்திலே உதவி செய்யக்கூடிய ஒரு நாடு. அந்த நாட்டினுடைய பிரதிநிதிகள் இங்கு வருகின்ற பொழுது அந்த சந்தர்ப்பத்திலே எதற்காக இப்படி கூக்குரலிட்டு, அவர்கள் என்ன நோக்கத்திற்காக, அவர்கள் ஒரு தூய்மையான ஒரு நல்ல நோக்கத்திற்காக, ஒரு அயலிலே இருக்கின்ற வளர்ச்சி அடைந்து வருகின்ற ஒரு நாடு, அந்த நாட்டிற்கு உதவ வேண்டும், பக்கபலமாக இருக்க வேண்டும் என்ற ஒரு உயர்ந்த சிந்தனையோடு வருகின்ற வேளையிலே வேறு கண்ணோட்டத்திலே பார்க்கின்ற இந்த நிலைமைதான், இவர்களால் தான் சிங்கள மக்கள் கூட, பெரும்பான்மையாக இருக்கின்ற சிங்கள மக்கள் கூட இந்தியாவை ஒரு எதிரி நாடாக, எதிர் நாடாக பார்க்கின்ற ஒரு சூழ்நிலை இருக்கின்றது. இவர்கள் போன்ற இதற்கு முன்பு இங்கே ஜெய்சங்கரனுடைய வருகையை பற்றி கூறுகின்ற பொழுது பாராளுமன்ற உறுப்பினர் விமல் வீரவன்ச அவர்கள் எதற்காக வருகிறார், என்ன நோக்கத்திற்காக இருக்கு, இதிலே மறைமுகமான கரங்கள் இருக்கின்றதா என்று பேசுகின்ற அளவுக்கு, நினைக்கின்ற அளவுக்கு, எண்ணுகின்ற அளவுக்கு இருக்கின்றது நிலைமை. அவர்கள் தவறாக சிங்கள மக்களை வழி நடத்துகின்றதன் காரணமாக அவர்கள் இன்று அந்த நாட்டை, அயல் நாட்டை ஒரு எதிரி நாடு போன்று பார்க்கின்ற ஒரு நிலைமை இருக்கின்றது. அது உண்மையிலே மாற்றப்பட வேண்டும். இந்தியாவை மீறி எங்களை பொறுத்தவரையிலே எந்த ஒரு நாடும் இலங்கை பிரச்சனையிலே, அது தமிழ் மக்களுடைய இனப்பிரச்சனை சார்ந்த விடயமாக இருக்கலாம், அல்லது அபிவிருத்தி சார்ந்த விடயங்களாக இருக்கலாம், பொருளாதார ரீதியான முன்னேற்றங்களாக இருக்கலாம், எதுவாக இருந்தாலும் இந்தியாவுக்கு பிற்பாடுதான் ஏனைய நாடுகள் என்ற ஒரு நிலைமை இருக்கின்றது. இந்தியா ஃபர்ஸ்ட், இந்தியாவுக்குத்தான் முதலிடம். இந்தியாவை மீறி இங்கே எதுவுமே அசையாது என்ற ஒரு நிலைமை, இதுதான் உண்மை, இதுதான் யதார்த்தம், இதை புரிந்து கொள்ள வேண்டும். ஆகவே இப்படியான ஒரு அயல் நாட்டு தலைவர் வருகின்ற பொழுது அதற்கு எதிராக கருத்துக்கள் சொல்வதை அல்லது சந்தேகிப்பதை நிறுத்திக் கொள்ள வேண்டும் என்று இந்த நேரத்தில் நான் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். அதேபோல்தான் இன்னும் ஒரு விடயம், ஊடகவியலாளர் தம்பித்துறை பிரதீபன் அவர்கள் அச்சுவேலி பகுதியிலே தாக்கப்பட்டிருக்கின்றார். ஒரு வன்முறை கும்பல் அவர் மீதும், அவருடைய வீட்டிலே அவருடைய வாகனங்கள், சொத்துக்கள் மீதும் ஏறக்குறைய 10-15 லட்சம் ரூபாய் பெறுமதியான சொத்துழப்புகளை அந்த வன்முறை கும்பல் செய்திருக்கின்ற ஒரு நிலைமை இருக்கின்றது. இது தொடர்ந்து கொண்டே இருக்கின்றது. ஊடகவியலாளர்கள் தாக்கப்படுவது தொடர்ந்து கொண்டே இருக்கின்றது இந்த நாட்டிலே. பிரதேச ரீதியாக இல்லாமல் அல்லது இன ரீதியாகவோ இல்லாமல் ஒவ்வொரு ஊடகவியலாளரும் கடந்த காலங்களைப் போல் தொடர்ச்சியாக இப்பொழுதும் கூட தாக்கப்பட்டுக் கொண்டிருக்கின்றார்கள். தங்களது விருப்பத்திற்கு மாறாக செயல்படுகின்றவர்கள் அல்லது தங்களுடைய கருத்து சுதந்திரத்துக்கு மாறாக கருத்துக்களை கருத்துக்களால் தோற்கடிக்கப்பட முடியாதவர்களினுடைய மிகவும் மோசமான அந்த இழி செயல்களினால் இப்படியாக ஊடகவியலாளர்கள் மீது தாக்குதல் நடைபெற்றுக் கொண்டிருக்கின்றது. இது உடனடியாக நிறுத்தப்பட வேண்டும். அதற்குரிய நடவடிக்கைகள் எடுக்கப்பட வேண்டும். ஊடகவியலாளர் மீதான தாக்குதலுக்கு அதி உச்ச தண்டனைகள் வழங்கப்பட வேண்டும். நான் நினைக்கின்றேன், சிலர் கைது செய்யப்பட்டு பிணையில் விடுவிக்கப்பட்டிருக்கின்றார்கள். உண்மையான குற்றவாளிகள் அதியுச்ச
தண்டனைக்குள்ளாக்கப்பட வேண்டும்
என்பதை நான் இந்த நேரத்தில் கூறிக்கொள்ள விரும்புகின்றேன். அதேபோல் இங்கே இந்த இன்றைய விவாதத்தினுடைய கருப்பொருள் பெண்கள் சம்பந்தமான விடயம், பெண்கள் சம்பந்தமான சட்டம் மூலம் நிறைவேற்றப்படுகின்ற இந்த நிலையிலே உண்மையிலேயே நாங்கள் பெண்களுக்குரிய பிரதித்துவம் எல்லா துறைகளிலேயும், குறிப்பாக இந்த பாராளுமன்றத்திலே நான் நினைக்கிறேன், சுதர்சனி பெர்னாண்டோ பிள்ளை அவர்களை தலைவராக கொண்ட இந்த பெண்கள் பாராளுமன்ற உறுப்பினர்களுடைய இந்த அமைப்பிலே அவர்கள் ஒரு பிரேரணை கொண்டிருக்கிறதாக நாங்கள் அறிகின்றோம். உண்மையிலே அது ஏற்றுக்கொள்ளக்கூடிய பிரேரணை. அதாவது பாராளுமன்றத்திலே தேசிய பட்டியல் மூலமாக 50% ஒதுக்கீடு அவர்களுக்கு பெண்களுக்கு வழங்கப்பட வேண்டும் என்ற ஒரு நியாயமான கோரிக்கை. ஏனென்று சொன்னால் நேரடி பாராளுமன்ற தேர்தல் ஊடாக அல்லது கட்சிகள் நியமிக்கின்ற பொழுது விகிதாசார பட்டியல், உள்ளூராட்சி தேர்தலிலே விகிதாசார பட்டியல், மாகாண சபை தேர்தலிலே அப்படி பார்க்கின்ற பொழுது இது பெண்களுக்கு கொடுக்கின்ற அதி உச்ச ஒரு கௌரவமாக நிச்சயமாக 50% ஆனவர் கட்சி சார்ந்தவர்கள் அல்லது சுயேட்சை அணிகள் 6000 இருந்தாலும் தேசிய பட்டியலிலே அவர்கள் 50% பெண்களுக்கு வழங்குவதன் ஊடாக பாராளுமன்றத்திலே பெண்களினுடைய பிரதிநிதித்துவத்தை இயலுமானவரைக்கும் உறுதிப்படுத்த முடியும். அதேபோல்தான் உள்ளூராட்சி மன்றங்களிலே விகிதாசார தேர்தல் முறையிலே உள்ளூராட்சி தேர்தலிலே பெண்களுக்கான விகிதம் இருக்கின்றது. அதேபோன்றுதான் பெண்களுக்கான விகிதத்தையும் அதிகரிக்கப்பட வேண்டும். அது 35% அல்லது 50% கூட பாராளுமன்ற வேட்பாளர் பட்டியலிலே இருக்க வேண்டும் என்ற ஒரு ஒரு முக்கியமான விடயத்தை கருத்தில் கொள்ள வேண்டும் என்று இங்கே நான் கேட்டுக் கொள்கின்றேன். அதேபோல்தான் உதாரணமாக முன்பள்ளிகளை எடுத்துக் கொள்ளுங்கள். முன்பள்ளிகளிலே ஆசிரியர்களாக இருப்பவர்கள் பெண்கள் தான். அவர்கள் அர்ப்பணிப்பான சேவைகளை செய்து கொண்டிருக்கின்றார்கள். சம்பளமற்ற சேவையிலே ஈடுபட்டுக் கொண்டிருக்கின்றவர்கள். அவர்களை நிரந்தரமாக ஆசிரியர் சேவையிலே உள்வாங்குகின்ற ஒரு நிலைமை இல்லாத நிலைமை தொடர்ந்து கொண்டிருக்கின்றது. அவர்களுக்கு உரிய ஊதியம் சம்பளம் வழங்கப்படுவதில்லை. அவர்கள் புறக்கணிக்கப்படுகின்றார்கள். அவர்களுக்கு ஓய்வூதியம் இல்லை. ஆனால் அவர்கள் ஒரு ஒரு தாதியரை போல, ஒரு ஒரு மருத்துவ தாதியர் போன்ற சேவையிலே அந்த சிறார்களோடு அவர்களுடைய ஆரம்ப கல்வியிலே அவர்களுடைய முக்கியத்துவத்தை உணராமல் நாங்கள் இருந்து கொண்டிருக்கின்றோம். அவர்களுக்கு உரிய கௌரவம் வழங்கப்பட வேண்டும். அவர்களை நிரந்தரமாக சேவையில் ஈடுபடுத்த வைக்கணும். அவர்களுக்கான ஓய்வூதியம் வழங்கப்பட வேண்டும். பெண்களுக்கு இருக்கின்ற ஒரே ஒரு அந்த கௌரவம் இவர்கள் ஊடாக, முன்பள்ளி ஆசிரியர்கள் ஊடாக வழங்கப்பட வேண்டும் என்று இந்த நேரத்தில் கேட்டு நிறைவு செய்கின்றேன்.
Thank you. Honorable Jayant Veerasinghe, you have 11 minutes.
Thank you, Honorable Chair. கரு மூலாசனாரூட மந்திரித்துமணி அதைத்தா வெதகத் பணத்தைக்கக் சாகாட்சாவே நோமே அவச்தாவிதி மெயின் முலிம்மம் பலாபுரத்து வேணுவா காந்தாவன் சவிபலகன்வீமே பணத்தகன வச்சனகிப்பே கதாக்கர் ஏக்கே மாத்ருகாவிம்ம தேரினுவா முனத்தரங் வெதகத் கிரியாபட்டி பாட்டியத்த மேக்கெங் ஸ்தாபித வெண்ணிக்கு காந்தாவன் சவிபலகன்வீமே தென் மேக மங்கித்தனம் மே அவஸ்தாவட போகம காலோச்சித்த පනතක් හැටියට පෙන්වන්න පුළුවන්. මේකට නීතිපති අනුමතිය ලැබුණා. ඊට පස්සේ කෙටුම්පත් කරන්න යවුවා. නීතිපති නිෂ්කාසන සහතිකය 2024 දෙවනි මාසේ 22 ලැබුණා. බොහොම මෑතකදී ඒකත් ලැබුණා. ඒ අනුව තමයි අද මේ පනත මේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා තියෙන්නේ. දැන් මේ පනත අධ්‍යයනය කළ බලනකොට පැහැදිලිව පේනවා, ස්ත්‍රී පුරුෂ භේදයක් නැතුව සමාජ සමානාත්මතාවය ඇති කරන්න මේ පනතෙන් පැහැදිලිව කටයුතු කළා තිබෙනවා. මම හිතනවා ලංකාවේ පළවෙනි සැරේට වෙන්නට ඕනේ කාන්තාවන් පිළිබඳව, ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳව ජාතික කොමිෂන් සභාවක් පත් කරන්න යෝජනා වෙච්ච මං හිතනවා පළවෙනි අවස්ථාව මේක. දැන් ඒ ජාතික කොමිෂන් සභාව, කාන්තා අයිතිවාසිකම් සඳහා පත් කරන ජාතික කොමිෂන් සභාව පනතේ තුන්වෙනි වගන්තියෙන් ඔබට තියෙනවා. මේ පනතේ පූර්විකාව බැලුවොත් ගරුමුල ආසන අරූඪ මන්ත්‍රීතුමනි, පැහැදිලිවම එතකොට පේනවා මොනතරම් කාන්තා අභිවෘද්ධියට කැපවෙච්ච පනතක්ද මේක කියලා. මේ පූර්විකාවේ තියෙනවා මෙන්න මෙහෙම, මේ කෑල්ල මානව හිමිකම් පිළිබඳ විනිශ්චය ප්‍රකාශනයේ මගින් වෙන්කොට නොසැලකීමේ මූලධර්මයේ තහවුරු කරනු ලබන හේයින් සහ සියලුම මිනිස් ප්‍රජාව නිදහස සමාන අභිමානයකින් සහ අයිතිවාසිකම් සහිතව උපත ලබන බවට, සහ ඒ නිසාම ස්ත්‍රී පුරුෂ භාවය කියලා වෙනසක් ඇති කරලා කාන්තාවට අඩු ලුහුඩුකමක් ඇති වෙන්න ඉඩ නොතබන බවට තමයි මේ පනත පූර්විකාවෙන්ම කියලා තියෙන්නේ. ගරු මුලාසන අරූඪ මන්ත්‍රීතුමනි, මේ පනතේ පැහැදිලිව සඳහන් කළ තියෙනවා කාන්තාවන්ට එරෙහි වෙනස්කොට සැලකීම, කොන් කිරීම, ලිංගික හිංසනය සහ ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා පියවර ගැනීම සහ ඊට අදාළ ක්‍රියා හෝ නොකර හැරීම සම්බන්ධයෙන් නඩු පැවරීම සහ දඬුවම් කිරීම සඳහා ක්‍රමවේදයක් ශක්තිමත් කිරීම. අපි දන්නවා ජනාධිපති නීතිඥවරු හැටියට මොන තරම් ප්‍රශ්නවලට මැදි වෙනවද කියලා අපගේ කාන්තා පක්ෂය. එහෙම ප්‍රශ්නවලට මැදිහත් වුණාම නීතියේ පිළිසරණක් හොයාගන්න අමාරුවෙන් නොයෙක් කටුක අත්දැකීම් වලට ඔවුන් භාජනය වෙනවා. දැන් මම මේ කියවපු ටිකෙන් පැහැදිලිව පේනවා අන්න ඒ වැනි අවස්ථාවලදී පවා කාන්තාවගේ අයිතිවාසිකම් ස්ථාපනය කිරීමට නෛතික අයිතිවාසිකම් පවා ඔවුන්ට ලබා දෙන්නට මේ පනතෙන් කටයුතු කළා. මේ පනතේ තවදුරටත් කියලා තියෙනවා මෙන්න මේ කොටස් දෙක මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න ඕනේ. ආබාධ සහිත කාන්තාවන්ට විශේෂ සැලකිලි දක්වමින් කාන්තාවන්ගේ ආර්ථික තත්ත්වය සවිබල ගැන්වීම තහවුරු කිරීම. මට හිතන්නවත් බෑ මෙච්චර කල් අපි කොහොමද මෙවැනි වැදගත් කරුණු කාරණාවලට අපේ අවධානය යොමු නොවුනේ මන්ද කියලා හිතෙනවා මේක දැක්. ආබාධ සහිත කාන්තාවන්ට පවා සහන සරණ සලසල තිනෝ මේ පන්තෙන්. ඊළඟට තවදුරටත් මේක සඳහන් කළ තියෙන මේ විදිහට කාන්තාවන් සවිබල ගැන්වීමේ සියලු පැතිකඩවලට සම්බන්ධ පොදු අධ්‍යාපන වැඩසටහන් මෙහිදී අන්නේ පදනම් මත පිහිටලා තමයි තුන්වැනි වගන්තියෙන් යෝජනා කරලා තියෙන කොමිසම පත් වෙන්නේ. දැන් ඒ පත් වෙන කොමිසමේ අන්තර්ගතේ මම මෙතන කියන්න අවශ්‍ය නැහැ. කාරණා කීපයකට අවධානය යොමු කරනවා මේ පනතේ තියෙන ඉතාම වැදගත් කාරණාවලට. මෙන්න මේ ආකාරයට තියෙනවා. කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය වීමකට හෝ අත්‍යාසන්න උල්ලංඝනය වීමකට අදාළව නිසි අධිකරණයේ බලය ඇති යම් අධිකරණයක් විසින් සිය මෙහෙයුමෙන් නඩු පැවරයි. කාන්තාවකට ප්‍රශ්නයක් වුණොත් මේකේ පැහැදිලිව කියන්නේ මේ කොමිසමට පුළුවන් ඒ තැනැත්තිය වෙනුවෙන් සුදුසු අධිකරණයක නඩු පවරන්න. ඊළඟට මෙන්න මේ ආකාරයෙන් තියෙනවා, මේකත් වැදගත්. උපරිමාධිකරණයක් විසින් හෝ වෙනත් යම් අධිකරණයක් විසින් සඳහන් කරනු ලැබ ඇති කාන්තා අයිතිවාසිකම් වලට අදාළ යම් කරුණක් සම්බන්ධයෙන් එකී අධිකරණය විසින් විධානය කරනු ලැබීමට හැකි යම් පියවර ගැනීම. එතකොට මේ කාන්තාවන්ගේ අභිවෘද්ධියට දාලා තියෙන කොමිසම කටයුතු කරනකොට අධිකරණ කටයුතු වලදී පවා කාන්තාවකට සහාය වීමට අනිවාර්යයෙන්ම මේ ප්‍රතිපාදන හදලා තියෙනවා. තවදුරටත් මේක සඳහන් කළ තියෙනවා මේ පනතේ, කොමිෂන් සභාවේ ප්‍රාදේශීය සහ පළාත් කාර්යාල විවෘත කිරීම. එතකොට මේක මේ එක පළාතකට නැත්තම් අගනුවරට සීමා වෙච්ච දෙයක් නෙවෙයි, සීමා වෙච්ච කරුණු කාරණා නෙවෙයි මේවා. සෑම පළාතකම සුදුසු පරිදි ඒ කාර්යාල පිහිටුවීමට මේ කොමිසමට බලය තියෙනවා. මම හිතනවා මේක ඉතාම සාධනීය වැදගත් පියවරක්. තවදුරටත් මූලාසන නඩුවට මන්ත්‍රීතුමනි, මේ කොමිසමෙන් කාන්තාවන්ගේ අයිතිවාසිකම් සඳහා ක්‍රියාත්මක කරනකොට මෙන්න මේ කරුණු කෙරෙහි අවධානය යොමු වීමට ඉතාම වැදගත් බව මේ පනතේ සඳහන් කරලා තියෙනවා. ඒ තියෙන්නේ කොහොමද? වෙනස් කොට සැලකීමට සහ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූ කාන්තාවන්ගේ පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනයන් අතර සම්බන්ධීකරණ එය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කාන්තා අයිතිවාසිකම් සම්බන්ධයෙන් නීති ප්‍රතිපත්ති සහ භාවිතය නැගීම සහ අදාළ ආයතනයන් වෙත නිර්දේශ නිකුත් කිරීම. දැන් අපි දන්නවා සාමාන්‍ය පොඩි සංවිධාන තියෙනවා කාන්තා අයිතිවාසිකම් වලට කටයුතු කරන්න පුළුවන්. අන්න එවැනි සංවිධාන හවුල් කරගෙන මේ පනත යටතේ තනි ක්‍රම කාන්තාවන්ගේ අභිවෘද්ධියට කටයුතු කරන්නට හැකිවන පරිදි මේ පනත සකස් කළ තිබීම ලොකු සතුටක්. ඊළඟට ගරු
honorable member, you have 2 more minutes.
I will finish as much as I can, as soon as I can. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේකේ 16 එක වගන්තිය බොහොම වැදගත්. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආණ්ඩුකම ව්‍යවස්ථාව 126 වන ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කරන ලද ඉල්ලීමක නඩු විභාගයේ අතරතුර උද්ගත වන කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය වීමට ආසන්න උල්ලංඝනය වීමකට අදාළ යම් කරුණක් පරීක්ෂා කර වාර්තා කිරීම සඳහා කොමිෂන් සභාව වෙත යොමු කළ හැක. නඩුවක් පැවරිලා තියෙද්දි සාමාන්‍යයෙන් කියනවනේ ඔකට අතන නඩුවක් තියෙනවා, මෙතන නඩුවක් තියෙනවා, ඒකින්ද මුකුත් කරන්න බෑ කියලා. අන්න එවැනි තත්වයක් නොසලකා හැර කාන්තාවන් සඳහා කරන්න පුළුවන් කටයුතු නඩු පැවරිලා තියෙන කොටත් තව තව කටයුතු කිරීමට සම්පූර්ණ බලය තියෙනවා මේ පනත යටතේ මේ කොමිෂන් සභාවට. මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේකේ තව ඉතා වැදගත් කොටසකට ඔබතුමාගේ අවධානය යොමු කරන්නට ඕනේ. මේකේ තියෙනවා සාක්ෂි ආඥාපනතේ විධිවිධානවලට කුමක් සඳහන් වුවද යම් සාක්ෂියක් ප්‍රශ්නගත ආරවුලක් සඳහා වැදගත් වන්නේ නම් සිවිල් හෝ අපරාධ නඩුවල පිළිගැනීමට නොහැකි විය හැකි එකී සාක්ෂි ලිඛිතව හෝ වාචිකව පිළිගැනේ. දැන් අපි දන්නවා ජනාධිපති නීතිඥවරු
honorable member please wind up I'll
wind up as soon as I can just a moment please that සාක්ෂි ආඥා පරන්තේ යම් කිසි වගන්ති තියෙනවා එතකොට කියනවා මෙන්න මේ සාක්ෂිය ගේන්න බෑ මේක ගේන්න බෑ අන්නේ වැඩි දේවල් අභිභවා ගොස් කාන්තා අභිවෘද්ධිය සඳහා ගත යුතු සියලු පියවර ගන්න මේ පනතෙන් ප්‍රතිපාදන සලස්සති
thank you
මට මගේ අදහස් ප්‍රකාශ කරන්නට අවස්ථාවක් ලබා දීම ගැන ඔබතුමාට
ස්තුතියන්ත
වෙමින් නිහඬ වෙමි.
Honorable Mrs. Harini Amarasuriye 8 minutes. Thank you.
ගරු සභාපතිතුමනි අද විවාදයට ගන්න මේ කාන්තාවන් සවිබල ගැන්වීමේ කෙටුම්පත් පිළිබඳ ළමා සහ කාන්තා පිළිබඳ කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දීර්ඝ වශයෙන් සාකච්ඡා වෙලා තියෙනවා. ඒකෙන් ඇවිල් අපි එකතු කරන්න බලාපොරොත්තු වෙන සංශෝධන කීපයක් කමිටි ස්ටේජ් එකේ අපි ඉදිරිපත් කරන්නත් බලාපොරොත්තු වෙනවා. නමුත් කිසි තර්කයක් නැහැ මේක අවශ්‍ය පනතක් ඒක හරියට සිද්ධ විය යුතුයි කියන ස්ථාවරයේ තමයි අපි ඉන්නේ. නමුත් ගරු සභාපතිතුමනි මට අවශ්‍යයි අද කතා කරන්න මේ කාලය තුළ ආණ්ඩුව ක්‍රියාත්මක කරන මේ පනත් කෙටුම්පත් ක්‍රියාවලිය තුළින් විශාල අර්බුද රාශියක් රට තුළ ඇති කරලා තියෙනවා. නිර්මාණය කරමින් යනවා. විශේෂයෙන්ම මේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවීය සමානාත්මතාවය පිළිබඳ කෙටුම්පත මේකට ඇත්තටම හොඳම උදාහරණයක්. මේ විධායකය විශේෂයෙන්ම ජනාධිපති ඉතාමත්ම උද්දච්ච විදියට විධායක බලය පාවිච්චි කරමින් කිසිම හරි සංවාදයක් නැතුව අවශ්‍ය සංවාදය විශේෂයෙන්ම මෙවැනි සංවේදී මාතෘකා පිළිබඳ ඒ අවශ්‍ය සමාජ සංවාදය ගොඩනගන්න නැතුව මේ කෙටුම්පත් ඉදිරිපත් කිරීමත් ඔහුගේ කුඩා කණ්ඩායමක් විසින් මේවා කෙටුම්පත් කිරීමත් පිළිබඳ ඉදිරිපත් කිරීම තුළින් විශාල අර්බුද රාශියක් නිර්මාණය කළ තියෙනවා. එකක් ඔහු තේරුම් ගත යුතුයි ජනතා වරමක් නැති විධායක ජනාධිපති කෙනෙක් මේවා ඉතාමත්ම පරිස්සමෙන් ඉදිරිපත් කළ යුතුයි. දැන් මේ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය පනත ඇත්ත වශයෙන්ම ඒ සංකල්ප පිළිබඳ ඇතිතරම් සංවාදයක් මම හිතන්නේ ආණ්ඩුව තුලවත් වෙලා තියෙනවා කියලා නියෝජන ඒක වෙනුවෙන් කතා කරන අය තුලවත් ඒක පිළිබඳ හරි සංකල්ප ඒ හරි විදියට ඒක කතා වෙලාද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒක ඒ නිසාම තමයි ඒ පනත දුර්වල පනතක් ඒකේ තියෙන වාක්‍ය ඒකේ තියෙන වගන්ති දුර්වලයි සහ පැහැදිලි නැහැ. ඒ නිසාම තමයි මේ උසාවියේදී මේක අභියෝගයට පත් වෙනකොට උසාවියෙන් අර විදියට අර උසාවියෙන් ඒකට මේ විදියෙ තීරණයක් එන්නේ. එතකොට එහෙවැනි වේග් සහ දුර්වල ලෙජිස්ලේෂන් ඉදිරිපත් කරාම ඒකට අධිකරණය හැටියට ස්ථාවරයක් ගත්තම අධිකරණයට ඒකට බැනලා හෝ අධිකරණය ප්‍රතික්ෂේප කරලා මේක විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. අනිත් එක මෙතන තව කාරණයක් තියෙනවා. මේ විදියට දුර්වල කෙටුම්පත් ඉදිරිපත් කිරීම තුළින් මේ විදියට මේවා ප්‍රතික්ෂේප වෙන මට්ටමේ තනත් කෙටුම්පත් වීම තුළින් මේක තුළින් ආරක්ෂා විය යුතු ඒ කණ්ඩායම තව අවධානයට පත් කළක් තියෙනවා. ඇත්ත වශයෙන්ම අද සිද්ධ වෙලා තියෙන ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අනන්‍යතා දරණ ඒ කොටස් ඒ පුද්ගලයන් තවත් අවධානමට පත් වෙලා තියෙනවා. මේ වෙනකොට හරිම අවාසනාවන්ත විදියට ප්‍රතිගාමි සහ ඍණාත්මක සංවාදයක් සමාජය තුළ මේ අනන්‍යතා පිළිබඳ නිර්මාණය වෙලා තියෙනවා. ඒක තුළින් සමාජය තුළ ක්‍රමානුකූලව ගොඩනැගිය යුතු ශිෂ්ට සම්පන්න සංවාදයක් වෙනුවට ඉතාමත්ම ඍණාත්මක සංවාදයක් ඇති කරලා තියෙනවා. ඒකට කොන්දේසි දැන් මේක තුළින් නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම මේ මැතිවරණයක් කිට්ටු කරගෙන මෙවැනි සංවේදී පනත් ඉදිරිපත් කිරීම තුළින් සමහර පුද්ගලයන් මේක තුළින් මැතිවරණයට වාසි ලබා ගැනීම සඳහාත් මේක පිළිබඳ ඉතාමත්ම වාසනාවන්ත විදියට මැදිහත් වෙලා තියෙනවා. අපි පිළිගන්න ඕනේ ගරු සභාපතිතුමනි ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අනන්‍යතාවය කියන එක විද්‍යාත්මකව සහ සමාජ විද්‍යාව තුළිනුත් පිළිගත සංකල්ප. ඉතින් ඒ නිසා ඒ අපේ අධිකරණය තුලත් අපේ ව්‍යවස්ථාදායකය තුලත් මේ පිළිබඳ කතාබහක් මේ පිළිබඳ සාකච්ඡාවක් දියුණු සාකච්ඡාවක් ගන්න අවශ්‍යයි. නමුත් ඒ විවාදයේ සංවාදය ගන්න නම් ඒක ක්‍රමානුකූලව සිද්ධ විය යුතුයි. ඒක දැනුවත්භාවය තුළින් සිද්ධ විය යුතුයි. මේවා හදිස්සියේ සහභාගීත්වය නැතුව ඇත්තටම අපේ ජෙන්ඩර් සහ අපේ ඒ සෙක්ටෝරල් ඕවර්සයිට් කමිටි එකේ අදහස්වත් නැතුව මේ විදිහට මේම දුර්වල කෙටුම්පත් ඉදිරිපත් කළා. ඊට පස්සේ ඒවා අධිකරණයෙන් ප්‍රතික්ෂේප වුණාම අධිකරණයට දොස් කියලා හරියන්නේ නැහැ. අධිකරණයට ඒක ඒක ඒකට වග කියන්න බෑ. එහෙමනම් ඒ කෙටුම්පත් හරි විදිහට ඉදිරිපත් විය යුතුයි. දැන් ඇත්තටම මේක දැන් ජනාධිපති යෝජනා කරනවා මේ 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 මේකට ප්‍රතිචාරයක් හැටියට තේරීම් කාරක සභාවක් සිලෙක්ට් කමිටි එකක් පත් කළා මේ ඩිටර්මිනේෂන් එක විභාග කරන්න විභාග කළ යුතුයි කියලා. මේක මේක අතිශයින්ම භයානක පියවරක්. අපි නම් කිසිසේත්ම හිතන්නේ මේ තේරීම් කාරක සභාව පත් කරන්නේ මේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය සමහා සමානාත්මතාවය පිළිබඳ තියෙන ආකල්පයක් නිසා හෝ ඒක පිළිබඳ තියෙන එකක් නිසා නෙවෙයි. මේ පනත ගැන මේ පනත නෙවෙයි. ඉතින් මේ පනත පිළිබඳව තියෙන අවධානය හෝ උනන්දුව නිසා නෙවෙයි මේ විදිහට තේරීම් කාරක සභාවක යෝජනාවක් ජනාධිපති කරන්නේ. එතකොට මේ ඉදිරිපත් වෙන විදිය සහ ජනාධිපතිගේ ප්‍රතිචාරය මේ අධිකරණයේ ඩිටර්මිනේෂන් එකට දෙන ප්‍රතිචාරය අනුව අපිට ඉතාමත්ම සාධාරණ සැකයක් එනවා. මේ පනත පාවිච්චි කරන්නේ වෙන මොකක් හරි සැලැස්මක් වෙනුවෙන්ද කියන සාධාරණ සැකයක් මේ වෙනකොට නම් මතුවලා තියෙනවා. මොකද ජනාධිපති ඔච්චර උනන්දු නම් අධිකරණය විසින් එන ඩිටර්මිනේෂන්ස් ගැන පාර්ලිමේන්තුවේ අදහස හරියට විමසීම සහ පාර්ලිමේන්තුවේ බලය පිළිබඳ ජනාධිපති ඔච්චර උනන්දු නම් නම් ඊට පෙරත් ඕන තරම් අවස්ථා තිබිලා තියෙනවා පාර්ලිමේන්තුවේ තිබ්බ අදහස් වලට පටහැන් එක්ක ගැලපෙන්නේ නැතුව ආපු ඩිටර්මිනේෂන්ස් වලදී මේ ස්ථාවරය ගත්තේ නැහැ ජනාධිපති. උදාහරණයක් ඇටියට EPF පනත දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනකොට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනකොට ආපු ඒ ඩිටර්මිනේෂන් එක මෙතන පාර්ලිමේන්තුවේ විවාදයට පත් වුණා. නමුත් එතෙන්දි ජනාධිපති ඉදිරිපත් වුණේ නැහැ පාර්ලිමේන්තුව වෙනුවෙන් මේ ඒ ඩිටර්මිනේෂන් එක ගැන සලකා බැලිය යුතුයි කියලා. ඊටත් එහා ඔන්ලයින් සේෆ්ටි බිල් එක අතර වශයෙන්ම අධිකරණයෙන් දුන්න නියෝග වලටත් පටහැනි ඩ්‍රාෆ්ට් උනේ. පොලිස් ඇමති තිරානාලස් ඇමතිතුමා පොරොන්දු වුණා සතියක් ඇතුළත අමෙන්ඩ්මන්ට්ස් ගේනවා කියලා. අද වෙනකන් ඒ අමෙන්ඩ්මන්ට් සිද්ධ වෙලා නැහැ. ඉතින් ඒ නිසා මේ අධිකරණය දුර්වල කරන අධිකරණය අභියෝගයට පත් කරන ව්‍යවස්ථාව සහ අධිකරණය අතර ඝට්ටනයක් ඇති කරන්නේ මොන හේතුවෙන්ද කියන එක ගැන අපිට බරපතල සැකයක් ඇති වෙලා තියෙනවා. මේක අහිංසක දෙයක් නෙවෙයි. අත්තනෝමතික ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියට පාර්ලිමේන්තුවත් අධිකරණයත් අතර මේ ඝට්ටනය ඇති කරන ගන්න උත්සාහයක් කියන එක අපිට නම් පැහැදිලි. කාලය ලබා දීම පිළිබඳ ස්තුතියි.
Thank you. Honorable Shanakyan Rasamanikam, you have 10 minutes.
Thank you, Chair. இன்று மிக முக்கியமான ஒரு விவாதம் இந்த விமென்ஸ் எம்பவர்மெண்ட் பற்றி பேசும் பொழுது இந்த விடயத்திலே எங்களுடைய இந்த ஒரு புதிய சட்டமூலம் கொண்டு வரும் பொழுது மிக முக்கியமாக எங்களுடைய வடக்கு கிழக்கு மாகாணங்களிலே யுத்தத்தால் பாதிக்கப்பட்ட பெண்களுக்கு விசேடமான ஒரு வேலை திட்டம் ஒன்று தொடர்ச்சியாக யுத்தம் முடிவடைந்து 15 வருடங்கள் பூர்த்தியாகும் இதுவரைக்கும் யுத்தத்தால் பாதிக்கப்பட்ட பெண்களுக்கு என்று சொல்லி விசேடமான ஒரு வேலை திட்டம் இல்லை என்று சொன்னால் பெண்களை அதாவது கணவரை இழந்த பெண்களுக்கு இளம் பெண்களுக்கு ஒரு புதிய ஒரு வேலை திட்டம் ஒன்றை கொண்டு வந்து இந்த வேலை திட்டத்தின் ஊடாக வடக்கு கிழக்கிலே இருக்கும் பெண்களுடைய வாழ்வாதாரத்தை வாழ்க்கை கட்டியெழுப்பக்கூடிய வகையான இந்த ஒரு வேலை திட்டம் இதுவரைக்கும் நாங்கள் நேரடியாக அந்த பெண்களுக்கென்று மட்டும் ஒரு வேலை திட்டம் இன்னும் காண முடியாத ஒரு சூழலில் இருக்கின்றோம். இதிலே மிக முக்கியமாக எங்களுடைய காணாமாக்கப்பட்ட அந்த உறவுகளுடைய அந்த குடும்பத்தினர் அந்த பெண்கள் வருடக்கணக்காக ஆர்ப்பாட்டங்களில் ஈடுபடுறார்கள். அந்த வகையிலே மிக முக்கியமாக இந்த இவ்வாறான இந்த சட்டமூலங்கள் கொண்டு வருவதைப் போல வடக்கு கிழக்கிலே இருக்கும் யுத்தத்தால போரால் பாதிக்கப்பட்ட இந்த பெண்களுக்கு ஒரு விசேட திட்டம் இனி வரும் காலங்களிலே இருக்கும் அரசாங்கங்களாவது முன்னெடுக்க வேண்டும் என்ற விடயத்தை முதலாவது சொல்லி, அத்தோடு மிக முக்கியமாக கடந்த வாரத்திலே மட்டக்களப்பு மாவட்டத்திலே நடந்த, அதுவும் ஒரு பெண்ணொருவரை குறிவைத்து நடந்த ஒரு சம்பவத்தை பற்றி இந்த சபையிலே சில விடயங்களை சொல்லாமல் நினைக்கின்றேன். 14/6/2024, அதாவது இந்த ஜூன் மாதம் 14ஆம் தேதி, காத்தாங்குடியை சேர்ந்த ஒரு பெண், ஒரு சித்திக் ஷிஃபானி என்ற ஒரு பெண் மீது ஒரு சுடுவதற்கு ஒரு துப்பாக்கியை வைத்து ஒரு சம்பவம் ஒன்று நடந்தது. இது இந்த விடயம் தொடர்பாக 5 நாட்களுக்கு முன்பு சக்தி டிவியிலே கூட செய்தி ஒன்று வெளிவந்தது. துப்பாக்கி காத்தாங்குடியில் துப்பாக்கி சூடு நடத்திவிட்டு தப்பி ஓடிய நபர் சிசிடிவி காட்சி என்று இந்த சக்தி டிவியிலே 5 நாட்களுக்கு நடந்த முதல் இந்த சம்பவம் பற்றி இதிலே வெளியே வந்திருக்கு. தொடர்ச்சியாக மட்டக்களப்பு மாவட்டத்திலே இந்த ராணுவ புலனாய்வு துறையுடன் சம்பந்தப்பட்டு ட்ரிபலி பிளட்டூன் இவ்வாறாக சம்பந்தப்பட்ட விடயங்கள், இந்த ஈஸ்டர் குண்டுவெடி போடு, இவர்களுக்கு என்னென்ன தொடர்புகள் இருந்ததுன்றதை பல நாட்களாக இந்த சபையிலே நான் சொல்லிக் கொண்டு வருகிறேன். கடந்த 24 மாதம் 24ஆம் தேதி நினைக்கின்றேன், இல்லை 4ஆம் மாதம் 25ஆம் தேதி நடந்த ஒரு என்னுடைய பாராளுமன்ற உரையிலே இதை பற்றி மிக விளக்கமாக 2008ஆம் ஆண்டு எவ்வாறு சாந்தன் என்ற ஒரு நபர், தமிழ் மக்கள் விடுதலை புலிகள் கட்சியினுடைய ஆரையம்பதி பொறுப்பாளர், எவ்வாறு சுடப்பட்டார், அதுக்கு பின்னுக்கு போலீஸ் ஃபாய்ஸ் சித்திக் மற்றது குஹன் என்றவர் இப்ப ஹுசேன் என்ற பெயரிலே முஸ்லிம் இஸ்லாமியராக மாறியிருக்கிறார் என்ற மிக தெளிவாக இந்த விளக்கங்களை நான் சொல்லியிருந்தேன். ஆனால் இதுவரைக்கும் இந்த விடயங்கள் தொடர்பாக எந்தொரு விசாரணையும் ஆரம்பிக்கப்படாத நிலையிலே இன்று மீண்டும் காத்தாங்குடியிலே ஒரு துப்பாக்கியை வைத்து ஒரு சம்பவம் ஒன்று நடந்திருக்கு. இந்த விடயத்தை பற்றி நான் நினைக்கிறேன், மிக முக்கியமாக சிங்கள மொழியிலே சொன்னால்தான் சிங்கள சமூகம் இந்த நாட்டிலே இன்று ராணுவ புலனாய்வு துறையோடு சம்பந்தப்பட்டவர்களுக்கு எவ்வாறு அரசாங்கம் பாதுகாப்பு வழங்குறது என்றதை சிங்கள சமூகம் அறிய வேண்டும். அதற்காக இந்த விடயத்தை மிக முக்கியமாக சிங்களத்தை சொல்லாமல் நினைக்கிறேன். பகுகிய தாஹாத்திரவினிதா காத்தாங்குடியோட சித்திக் ஷிஃபானிக்கு என காந்தாவக் வெடித்தபா காத்தனே கரான்னு உற்சாக கருளத்தினோம். சித்திக் ஷிஃபானிக்கு என காந்தா உதய தாயா மாறுட்ட உதய தாயா மாட்ட காத்தாங்குடியோட கண்டாயமாக போலீசிய காத்தாங்குடி கண்டாயமாக வெடித்தவான்னு உற்சாக்கல வெடிப்பாரு மிஸ்ரா தீனம். ஈட பசே துவக்குவேங்க காந்தாக்கு ஒழுவோட பாரதியில தீனம். ஈட பசே காந்தாவை கீழ அரங்கில்ல அது மடக்கலப்பு இஸ்பிரித்தாலே அதை அத்துலத் கருத்தி நம்ம காந்தாவ மம பகுகிய அவருத்தாக் துல ட்ரிபலி பிளட்டூன் கியன மே கண்டாயம ஏ பாஸ்கு பிரகாரத்துக்கு ஏகோலண்ட முனாத திப்ப சம்பந்தத்தா ஏகோல்லாம் ட்ரிபலி பிளட்டூன் கண்டாயம 2004 சிட்ட லசாந்த விக்ரமதுங்க பிரதீப் எக்னலி கூட ஜோசப் பர்ராசிங்க மே வகை காத்தனவர்கள் சம்பந்த வச்ச ஹட்டிகன திகிந்தி கட்ட மே பார்லிமெண்ட்டு கீழ தீனம் மே பிலிபந்தவ கிசிது பரீட்சனையாக மே வினத்துரு அரண்ணே தேங்க் நெவத்துவாரையாக மம 25/4/2024 இத்தா பெஹதிலிவ மம மே கண்டாயமாக பிலிபந்தவ மம் மே பார்லிமெண்ட்டு மம் கியுவா மே சாந்தன் கேன புத்கலே 2008 தனட்ட மே பார்லிமெண்ட்டு நியோஜனைக்கிற மந்திரிவரே கிண்ணோ டிஎம்விபி தமிழ் மக்கள் விடுதலை புலிகள் கேன பக்ஸே ஆரேம்பதி ஒபிஸ்க பார்வையிட்டு சாந்தன் கேன புத்கலையாவ விசித பாராக் வெடித்து அண்ணு உற்சாகல எக்கம தவசை காத்தாங்குடியில சபத்து கடையாக கசி வெடி திப்பா மே வெடி தெவீமட்ட சம்பந்த வச்ச கட்டியக்கல மங்க அவஸ்தாவை இது கியூவ விசேஷம் மம நம சந்தான் கரல கியூவ மே பார்லிமெண்ட் துல யாகி நம ஹமீத் லெப்பே முகமது சயீத் ஹமீத் லெப்பே முகமது சயீத் கேன புத்கலையாய் போலீஸ் வாய்ஸ் கேல புத்கலே கோய் குஹன் கேல புத்கலே கோய் கேன மம்மே பார்லிமெண்ட் சந்தான் கரா ஏ அவஸ்தாய் மம குஹன் கேன புத்கலையாக ஐடென்டி கார்டு நம்பர் கேல மங்க கியூவ மே குஹன் கேன புத்கலையா தென் ஹுசேன் ஹுசேன் கேன முஸ்லிம் ஜாதிக்கு எக் பாவட் மாறுவேல இஸ்லாம் ஆகம அதாக இன்னும் புத்கலே கேல கியூவ ஈட பாஸ்ஸே மம பார்லிமெண்ட் பிரகாஷ் எக்கறான் பாஸ்ஸே மே ஹுசேன் கேன புத்கலையா மாணவ ஹிமிகம் கொமிசமட்ட யுஎன் எக்கட்ட இவகி குடாக் தன்னுல கிஹில்ல பிரகாஷ் கரல தியனோ மே ஹுசேன் கேன புத்கலையா கேல தினா 2008 மே சாந்தங்க வெடி தவீமட்டை மட்டை சம்பந்தயக் நே ஹவே மே சம்பந்தல கிடிப கட்டிய போலீஸ் ஃபாய்ஸ் இவகேம மம மே தன் கேபு ஹமீத் லெப்பே முகமது சயீத் தன் மே 2024 ஜூனி மாச 14ஆம் தேதி ஷிஃப்னா சித்திக் ஷிஃப்னா கேன ஷிஃபானி கேன காந்தாவ காத்தாங்குடல் உதய தாயா மாட்ட வெடித்த பண்ண கிஹில்லா தனட போலீஸ் அத்தரங்குவே இன்னே மண்ண மே மே எதா சந்தான் கருப்பு புத்கலையா மே புத்கலையா சித்திக் ஷிஃபானி வெடித்தியன்ன கிய முகமது சயீத் கேன மே புத்கலையா தமாய் தனட அரெஸ்ட் கரல தியன்னே එයාගේ ஐடென்டி கார்டு நம்பர் එකත් අපිට ඕනනම් දෙන්න පුළුවන්. එයා දැන් පොලිසිය බාරේ ඉන්න. හැබැයි එයාගෙන් ප්‍රශ්න කරන්න විදියක් නැහැ කියලා කියනවා. මොකද පොලිසිය අත්අඩංගුවට ගන්න යනකොට එයාගේ ඔළුවට පහර දීමක් සිදුලා යකඩ පොල්ලකින් එයාට පහර දීමක් සිදු කරපු නිසා එයාව දැනට එයාගෙන් පරීක්ෂණ එයාගෙන් කට උත්තරයක් ගන්න බෑ කියලා තියෙනවා. එතකොට මේ පුද්ගලයා කාත්තාංකුඩුල හිටපු ප්‍රාදේශීය ලේකම් කෙනෙක් ෆලීල් කියන පුද්ගලයෙක්වත් පහුගිය කාලේ ඝාතනය කරලා තියෙන. ඉතින් මේගොල්ලන් පැහැදිලිවම මේ කණ්ඩායම බුද්ධියන්සත් එක්ක අවුරුදු ගාණක් තිස්සේ වැඩ කරන කණ්ඩායම. ඉතින් මේ වෙඩි තැබීම මොකටද කරන්න ගියේ කියන එක ගැන අපි දන්නේ නැහැ. මේ වෙඩි තැබීම කරන්න හේතුව මොකද්ද කියන එක අපි දන්නේ නැහැ. හැබැයි උදේ 10 මාර්ට කාත්තාංකුඩුල මහදවල් මේ CCTV දර්ශන තියෙනවා. බැම්මක් උරින් පැනලා ගිහිල්ලා වෙඩි තියලා යන්න හදලා හැටි මේ CCTV දර්ශන වල තියෙන. ඉතින් තව කොච්චර කාලයක් මේ අපි මේ කියන දේවල් ගැන ප්‍රශ්න කරන්න නැතුවද මේ ආණ්ඩුව බලාගෙන ඉන්නේ? තව කොච්චර කාලයක් මේ රටේ ඉන්න ජනතාව අනතුරේ දානවද? මේ බුද්ධිආංශයත් එක්ක සම්බන්ධලා වැඩ කරපු කට්ටිය ආරක්ෂා කරන්න ඕන නිසා මේ කණ්ඩායම තව කොච්චර මිනිමරුම් කරකල් බලන් ඉන්නවද? මගද අපේ හැමදෙනාගේම මේ පාර්ලිමේන්තු ඉන්න මන්ත්‍රීවරුන්ගේ ජීවිතය අවධානයේ තියෙන්නේ. මොකද මෙහෙම මහදවල් වෙඩි තියලා එක්කෙනෙක්ට පැනලා යන්න පුළුවන් නම් මොකද්ද මේකේ තේරුම? ඊට අමතරව මේ කුහන් කියන පුද්ගලයා, කුහන් නැත්තම් හුසේන්, මම දන්නේ යාගේ ඇත්ත නම මොකද්ද කියලා, මෙයි පුද්ගලයා පිළිබඳව මම 25/4/2024 මේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරන් පස්සේ මේ කුහන් කියන පුද්ගලයා දැන් ජාතිය සමහර UN එකට මම දන්නේ කොයි කොයි තැන්වලටද කියලා අපි ගාව ඒ සකහන් තියෙනවා. එයා දැන් කට උත්තර දීලා දෙනවා. ඒ 2008 ඒ වෙඩි තැබීම කරපු T56න් වෙඩි තියපුව ගැන, ඒ වෙඩි තැබීම කරන් පස්සේ මේ පොලිස් ෆයිස් කුහන් නැත්තම් හුසේන් නැත්තම් මේ සයිඩ් දැන් මේ ඊයේ වෙඩි තැබීමට සම්බන්ධ මේ තුන්දෙනා ඒ වෙඩි තැබීම සිදුවෙච්ච ආකාරය පිළිබඳව කොතනින්දන්ද වෙඩි තිබ්බේ, කොහොමද ඒක ප්ලෑන් කරේ, ඒ පිළිබඳව මේ වෙනකොට මානව හිමිකම් කොමිසම ඉස්සරහට යා දෙන්න කතා කරන්න ලෑස්ති. යාගේ කතා කරපු වීඩියෝ පටන් තියෙනවා අපි ගාව. එතකොට ඒ අපාචේ මෝටර්බයික් එකේ ශාන්තන් කියන පුද්ගලයා ආපු හැටි, ඒක වෙඩි තියපු හැටි, එයාගේ සිබ්බ සල්ලි ගත්ත හැටි, ඒ වගේම එයාගේ ඉනේ තිබ්බ පිස්තෝලේ ගත්ත හැටිත් කියලා තියෙනවා. එතකොට දැන් මේ ශාන්තන් කියන පුද්ගලයාගේ පිස්තෝලේ අරගෙන දැන් මීට කලින් මේ කණ්ඩායමම තමයි 2005-2004 ජෝසප් පෙරාසිංහම් කියන මඩකලපේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වෙඩි තබා ඝාතනයටත් සම්බන්ධ වෙච්ච කණ්ඩායම තමයි එකම කණ්ඩායම තමයි මේ කණ්ඩායම. මොකද මේ ට්‍රිපලි ප්ලටූන් කියන මේ කණ්ඩායම ඇතුළේ ඉන්න කට්ටිය තමයි මේ මිනිමෙරුම් වලට සම්බන්ධ කට්ටිය. එතකොට ඒ තුවක්කුවයි දැන් මේ පාවිච්චි කරන තුවක්කුව එකම තුවක්කුවද කියලාත් අපි දන්නේ නැහැ. ඉතින් මේ වගේ ඉතාම බැරෑරුම් ප්‍රශ්නයක් අද තියෙනවා මේ රට තුල. අපි පාස්කු ප්‍රහාරයට වින්දිතයන්ට අපි සාධාරණත්වයක් ඉල්ලනවා. හැබැයි මෙච්චර අපි කරුණු කියලා මෙච්චර අද අපි දකිනවා අර කුකුල් සමින්ද කියලා මෑන් කෙනෙක්ව මේ අර දරුවෙක්ට කනට පාරක් ගහපු එකට ගිහිල්ලා ඇරස් කරලා අපි දැක්ක ප්‍රශ්න කරලා යාට දඬුවම් දෙනවා. අනිවාර්යෙන් දෙන්න ඕනේ දරුවන්ට, එහෙම කරාට ඊට වඩා දඬුවම් දෙන්න ඕනේ. හැබැයි කුකුල් සමින්ද ගැන කියපු එකට ගිහිල්ලා පරීක්ෂණ පවත්වලා අත්අඩංගුවට ගන්න පුළුවන් රටක මෙච්චර බැරෑරුම් දේවල් අපි පාර්ලිමේන්තුවේ හෙළි කරලත්, මෙච්චර බැරෑරුම් දේවල් අපි පාර්ලිමේන්තුවේ ඇතුලේ කියලත් අද වෙනතුරු මේව පිළිබඳව ඇයි පරීක්ෂණයක් නැත්තේ? දැන් මේ මම මේ කියන සයිඩ් කියන මොහමඩ් හමීඩ් ලෙබ්බේ සයිඩ් කියන පුද්ගලයා මේ වෙනකොට පොලිසිය අත්අඩංගුවේ ඉන්නේ. හැබැයි යාට පහර දීමකට ලක් වෙලා තියෙන නිසා යාගෙන් ප්‍රශ්න ගන්න බෑ කියලා කියනවා. එතකොට දැන් මේක කාගේ වුමනාවටද වෙඩි තියන්න ගියේ? මේ වෙඩි තියන්න ගිය පිළිද මෙයාට මේ පහර දුන්නේ මෙයා ඊට පස්සේ කතා කරන්න නැතු වෙන නිසාද? ඉතින් මේ ඉතාමත්ම බරෑරුම් ප්‍රශ්නයක්. ඊට අමතරව මං ගාව මෙතන ලිපියක් තියෙනවා. මේ ලිපිය මට දීලා තියෙන්නේ මොහමඩ් තම්බි ඌස් කාත්තාංකුඩි වල ඉන්න මොහමඩ් තම්බි ඌස් කියන පුද්ගලයා මට මේ ලියුමක් කියලා තියෙනවා. දැන් මේ මොහමඩ් තම්බි ඌස් කියන පුද්ගලයා ජනාධිපති කොමිසම ඉදිරියට ගිහිල්ලා මොහමඩ් තම්බි ඌස් කියන පුද්ගලයා මේ බුද්ධිආංශත් එක්ක එකතු වෙලා මේ මිනිමැරුම් ඝාතන වලට සම්බන්ධ වෙච්ච කට්ටිය පිළිබඳව ප්‍රකාශ විශාල ප්‍රමාණයක් එයා දීලා තියෙනවා.
One more minute.
Thank you. ජනාධිපති ප්‍රෙසිඩෙන්ෂල් කොමිෂන් එක ඉස්සරහ ගිහලා මෙයා දීලා තියෙනවා මේ තොරතුරු. ඉතින් ප්‍රෙසිඩෙන්ෂල් මංගව මේ තියෙනවා, මේ මෙතන ලියුමකුත් තියෙනවා. මං හිතන්නේ හල් ඔළුව ජනාධිපති ලේකම් කාර්යාලයේ ලියුමක් යවලා ඒ ලියුමේ තියෙනවා, ඒ ලියුම ෆෝවර්ඩ් කරලා තියෙනවා IGP ට ජනාධිපතිතුමාගේ ඔෆිස් එකෙන්. තුසිත හල්ලලුව ඩිරෙක්ටර් ජෙනරල් පබ්ලික් රිලේෂන්ස්. මේකේ තියෙනවා රිගාඩින් අ කම්ප්ලේන්ට් ඔන් ලයිෆ් ත්‍රෙට්නින් ඇන්ඩ් සම් ඔෆෙන්සස්. එතකොට මේ ලියුම යවලා IGP ට ජනාධිපති ලේකම් කාර්යාලයේ මේ හල්ලලුව කියන පුද්ගලයාගේ අස්නතකේ යවලා තියෙනවා. එතකොට මේ ලියුමේ සඳහන් කරලා තියෙන දේවල් පරීක්ෂණයක් නැහැ. හැබැයි අද වෙනකොට මේ මොහමඩ් තම්බි ඌස් කියන පුද්ගලයා පොලිසිය හා සම්බන්ධ පොලිසියෙන් මෙයාගේ ඒරාවුර් කාත්තංකල මෙයා පිළිබඳව හොයලා බලන්න මෙයාට යම් ආරක්ෂා කිරීමේ net එකක්. මොකද ප්‍රෙසිඩෙන්ෂල් කොමිෂන් එකට පාස්කු ප්‍රහාරය පිළිබඳ දොරදොර දුන්න නිසා මෙයාට යම් සේෆ්ටි net එකක් හදලා දෙනවා. දැන් අද වෙනකොට ඒකත් අයින් කරන්න කටයුතු කරන. ඒක නිසා ගරු මුලසුනට අයින් අපේ DCC සභාපතිතුමා ඔබගෙන් හරි ඉල්ලන්නේ මේ මන්ත්‍රීවරුන්ගේ ජීවිතයට අවධානයක්. This is a risk for all of us. If the people can get away with murder like this, attempts on murder, and all these are going to go unquestioned, it's a serious threat not just to the public, it's a serious threat to us as well. So I would like to ask the DCC at least to refer this matter to the Speaker as well. And please, please initiate an investigation on matters like this. Thank you.
Thank you, Honourable Member. We'll refer to this as Speaker. Honourable Sarath Fonseca, you have 16 minutes.
Stuti, Brasune Mantri Tumani. Mama, the Katawa Patana, Vipakshe Pradhan Samgidayake and Velavi Lua, Mitadawa Tunakara Kalin, Dota Yamata Dunna Uttare Tamai, Yamai Matakiwa, Mata Kata De Nepakile, Tuma Upadesta Vilati and Aju. Vilade Tuma Huam again, Mama Janadi Patirne, Sajib Premadasa, Vadakar Nadu Kila. Dota Kanda, Mata Tuma Lela Hambuna, Utabi Danama. අපි මේ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු වෙලා ඇවිල්ලා තියෙන ජනතා නියෝජිත හැටියට. මම විපක්ෂයේ ඉන්න දෙවෙනියට වැඩියෙන් ඡන්ද ගත්ත ජනතා නියෝජිතයා. මම 113,000 ඡන්ද ගත්තා. ඒ මට කතාව දෙන්න බෑ කියපු පුද්ගලයා මං හිතන්නේ ඡන්ද 70,000 කරගෙන ආවේ. එතකොට අපි වෙතෙන්ට එනකොට බලාපොරොත්තු වෙන්නේ එක එක්කෙනාට කඩේ ගියොත් තමයි අපිට කතාව පවත්වන්න පුළුවන්. ඒ වගේ මතයක ඉඳන් තමයි විපක්ෂ ප්‍රධාන සංවිධායක කතා කරේ. පස්සේ මම අතහැරියේ නෑ මම මේ අවස්ථාවේ රාජ්‍ය අනුග්‍රහය ඇතුව වෙලාව ලබාගෙන තියෙනවා මගේ කතාව කරන්න මට ඒ අවස්ථාව ලබා දුන්නාට මම ස්තුතිවන්ත වෙන්න ඕනේ එතකොට කතානායකතුමනි මා හිතනවා විපක්ෂයට වෙලාවක් වෙන් කරන ඔබතුමන්ලා මේ වෙන් කරන්නේ මේ මේ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු සංඛ්‍යාව 90%ක් අනුව එවනම් අපට කතාවක් ලැබෙනවා කියන එක සනාථ කරගන්න ඔබතුමන්ලාට යම්කිසි ක්‍රමවේදයක් හදන්න සිද්ධ වෙනවා. ඒ වෙන් කරන වෙලාවෙන් විපක්ෂයේ ඉන්න එක මිනිහෙක් විතරක් දවසකට විනාඩි 40 ගානේ කතා කරනවා. 30ක්. ඔව් ඒ වගේ කතා කරලා එතකොට දිනපතාත් කතා කරනවා. හැම පාර්ලිමේන්තු සැසිවාරයේමත් කතා කරනවා. මම අද කතා කරන්නේ පාර්ලිමේන්තු සැසිවාරය 3කට එකපාරයි. එතකොට අපට ලැබෙන වෙලාවත් එක මිනිහෙක් විතරක් පාවිච්චි කරලා අපි මේ පුද්ගලයාට කඩේ යන්නේ නැහැ කියලා අපිට කතා නොදී ඉන්නවා නම් මේකේ වරදක් තියෙනවා. මේ වරද තමුන්නාසලා නිවැරදි කරන්න ඕනේ. තමුන්නාසලා මේකට හරි ක්‍රමයක් සොයාගන්න අපට අසාධාරණයක් නොවන විදියට. මොකද අපි කතාවක් ඉල්ලන්නේ ඇවිල්ලා හරියට අපි වැදගත් විදියට දේශපාලනය කරනවා. අපි මිනිසුන්ට අරක්කු දීලා දේශපාලනය කරන්නේ නැහැ. අපි පගා ගහලා නැහැ. මම මහා මාර්ග අමතිලා ඉඳගෙන අධිවේග මාර්ග වලින් පගා ගහලා අධිවේගයේ තුන එකක් විතරක් හදලා හදපු එකේ දැන් මේ බීම් කොන්තර ඔක්කොම කොන්ටි කඩන්වටෙන් තත්ත්වයට ගිහිල්ලා මමයි මගේ දූත්ත්‍යෙක් එකතු වෙලා පගා ගහලා එහෙම කළා නෙවෙයි අපි දේශපාලනය කරන්නේ. එහෙම නැත්නම් මං කොළඹ ඉන්න කැසිනෝ කාර්යයන්ගෙන් ජාවා අලංකාරයන්ගෙන් සල්ලි අරගෙන මං ගිහිල්ලා පාසල් වලට ඉස්පිරිතාල වලට බඩු බෙද බෙද යන්නේ නැහැ. මම අරක්කු විදුරක්වත් කෙනෙකුට දෙන්නේ නැතුව දේශපාලනය කරන්නේ. ඒකන්ට අපිට මේ වරප්‍රසාද ලැබෙන්න ඕනේ. දැන් මගේ ආසනේට දාලා තියෙනවා දිස්ත්‍රික් සංවිධායක කියලා එකෙක් කොහෙන්ද ගෙනෙල්ලා මේ දවස්වල මගේ ආසනේ ඔක්කොටම අරක්කු බෙදනවා. මෙතර කාල මං මගේ ආසරේ දේශපාලනය කරපු අවුරුදු 7ට අරක්කු වීදුරුවක් කාටවත් දුන්නේ නැහැ කවුරුත් ඉල්ලුවෙත් නැහැ. දැන් වෙසක් එකට දල්සලක් දාලා නූඩ්ල්ස් බෙදනවා. ඒකේ පිටිපස්සේ තියාගෙන ඒ දිස්ත්‍රික් සංවිධායකගේ අරක්කු බෙදනවා. මිනිහත් බෙද බෙද. කසිප්පු වෙන්න පුළුවන්. එතකොට මේ වගේ දේවල් මෙනකොට අපිට මේ රටේ අනාගතය ගැන ඉතා කනගාටුවක් ඇති වෙනවා. මොකද අපි එක එක්කගෙන් ජාවා අලංකාරයන්ගෙන් කැසිනෝ කාර්යයන්ගෙන් මුදල් එකතු කරගෙන ගිහිල්ලා එක එක තැන් වල බඩු බෙදලා ඊට පස්සේ ජනතාවෙන් අහන්නේ මේක නේද ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන වෙනස කියලා අහනවා. මමත් හිටිය බඩු බෙදෙන රැස්වීමක බඩු බෙදලා බඩු ලයිස්තුව කියවල ඉවරලා අහනවා. මේ රටේ ජනතාව වෙනසක් ඉල්ලනවා. මේක නේද ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන වෙනස කියලා අහනවා. ඒතොර මේ වගේ තකතිරු දේශපාලනඥයෝ මේ රටේ අනාගත නායකයෝ වෙන්නත් බලාගෙන ඉන්නවා. මේ රටේ ජනතාව මේවා තීරුම් ගන්න ඕනේ. ජනතාව මේ පක්ෂ නායකයෝ කියන පළියට මිනිස්සු මේ රටේ නායකයෝ කරගත්තොත් මේ රට නැවතත් ගොඩ එන්නේ නැහැ මේ තියෙන தත්ත්වේ. මේක තමයි මේ තියෙන දේශපාලන දූෂිත දේශපාලන සංස්කෘතියේ තියෙන ආදිනව. මොකද අපේ නායකයෝ පත් වෙන්නේ එක එක මේ පක්ෂවල ඉන්නවා ප්‍රබලයෝ කියලා කට්ටිය. මේ ප්‍රබලයෝ කියන මිනිස්සු භාගයක් දූෂිතයි 50%. 100ට තව 15ක් 20ක් 25ක් ඉන්නවා දූෂිත නැති වුණත් ඒගොල්ලොන්ට දැක්මක් නැහැ. ඒගොල්ලෝ ඇවිල්ලා තියෙන දේශපාලන ප්‍රභූවරු වෙන්න. මේ මිනිස්සු එකතු වෙලා තමයි පක්ෂ නායකයෝ පත් කරගන්නේ. එතකොට පක්ෂ නායක ජනාධිපතිවරණ වලට ගියාම රටේ ජනතාවට විකල්පයක් නැහැ. මේ එක්කෙනෙකුට කදිර ගහන්න ඕනේ. එතකොට ආපහු මේ රට මේ විදිහටම පාලනය කරන්න ගැළපෙන මෙලෝ රහක් නැති දැක්මක් නැති මිනිස්සු මේ රටේ නායකයෝ වෙනවා. මේකට ජනතාව දැනුවත් වෙන්න කියලා මම ජනතාවගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ජනතාව මේ වර්ධ දිගින් දිගටම වෙනකන් ගෝණ දෙයක් උනායි කියලා බලාගෙන හිටියොත් මේ රට කවදාවත් මේ අපායෙන් ගොඩ වෙන්නේ නැහැ. ඒකන්න මේ රටේ ජනතාව මේ ප්‍රශ්නේ තීරුම් ගන්න ඕනේ. මේ රට හදන්න අනිවාර්යයෙන් මේ රට හොඳ නායකයෙක් ඕනේ. මේ පාර්ලිමේන්තුවේ මේ රට හදන්න බෑ. මේ පාර්ලිමේන්තුවේ 150 දූෂිතයි ගරු ඇමතුමා. ඒකද හරි නායකයෙක් එන්න ඕනේ. ඒතකොට මේ නායකයා තෝරා ගැනීමේදී පක්ෂ නායකයෙක් වුණ පළියට හරි නැත්නම් තාත්තා ජනාධිපති වෙලා හිටපු පළියට හරි නායකන් තිබුණ පළියට හරි පක්ෂවල උරුමය තිබුණ පළියට හරි එහෙම නිසුන්ට මේ රට නැවතත් මේ රටේ ජනතාව බාර දුන්නොත් මේ රට අනිවාර්යෙන් විනාශය කර ගමන් කරනවා. එකිට කණගාටුදායක තත්ත්වයක් වෙනවා. මම ජනතාවගෙන් බැගෑපත් ඉල්ලා සිටිනවා මේ තත්ත්වයේ තීරුම් ගන්න තීරුම් අරගෙන මේ රට ගොඩනගා ගන්න ඕන නම් බුද්ධිමත් දැක්මත් තියෙන අරහේ මේ ගිල්ල අරමයේ බෙදලි ඉවරලා කයිවාරු ගන්න මිනිස්සු නෙමෙයි. ඒ බෙදන්නේ කාගේ සල්ලිද? කැසිනෝ කාරයෝගේ සල්ලි, ජාවාරම් කාරයෝගේ සල්ලි. ඒකට ඒ සල්ලි වල පිහිටෙන් මේ රටේ නායකයන් මිනිසුන්ට ඡන්ද දෙන්න එපා දුන්නොත් තමුන්නාසෙලා තමුන්නාසෙලාගේ අනාගත පරම්පරාවට ද්‍රෝහී වෙනවා කියන එක මම මේ රටේ ජනතාවට මතක් කරලා දෙන්න ඕනේ. ඊළඟට අද කාන්තාව සයිබල ගැන්වීම ගැන කතා කරා. මම හිතනවා කාන්තාවන් සයිබල ගන්නන්න නම් ඉස්සෙල්ලම පවුල් සංස්ථාව ශක්තිමත් වෙන්න ඕනේ. ඒක කරගන්න බැරි නම් අපිට කාන්තාව සයිබල ගන්නන්න හම්බෙන්නේ නැහැ. කාන්තාව තමයි නිවසේ ලිපගිනි මොලවන්නේ. එයා තමයි ගෙදර පවත්වාගෙන යන්නේ. ගෘහ මූලිකයා පිරිමියා කිව්වට ඇත්තටම ගෘහය රන් කරන්නේ කාන්තාවක් තමයි. එහෙමනම් අපි පවුල් සංස්ථාව ශක්තිමත් වෙන්න නම් ඒ යුතුකම අපි රජයක් හැටියට ගරු ඇමතුමා අපි වෛෂ්ණ කරන්න ඕනේ. මම පිළිගන්න අනිවාර්යයෙන්ම 20-22 තිබුණට වඩා ඉහළ තත්ත්වයකට අද රටේ ආර්ථිකය ඇවිල්ලා තියෙනවා. නමුත් මේ රටේ ජනතාවගේ සාක්කුව කුසිය පුද්ගලික ජීවිතේ කැටගහ ගන්න තාම තියෙන ක්‍රමවේදය හරියට පෙළ ගැහිලා නැහැ. තාම ජනතාව 70%කට මේ රටේ තුන් වේල කන්න බෑ. ඒ වගේම එදිනදා වියදම් දරා ගන්න බෑ. විදුලි බිල ගෙවා ගන්න බෑ. ගෑස් ටික ගන්න විදියක් නැහැ. ජල බිල ගෙවා ගන්න බෑ. ළමයට පොට්ටි කරන් දෙන්න බෑ. මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒකන්ද මේ වගේ ගොඩ නොවි ජනතාව දුක් විඳිනකොට අපේ රටේ ආර්ථිකය ගොඩ ගියා කියලා අපිට සතුටු වෙන්න බෑ. ඒකන්ද මේ ගැටලු සියල්ලම අපි අනිවාර්යයෙන්ම විසඳා ගන්න ඕනේ. ඊළඟට ජනතාව බලාපොරොත්තු වෙන ඉදිරි මැතිවරණ. මේ මැතිවරණවලදී මම දකිනවා අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයක් එන්න ඕනේ. ජනාධිපතිවරණවලට යන්න බය සමහරු හැමදාම අඬනවා අඬෝ වැඩියාව මහ ඡන්ද ඉල්ලලා. මොකද ජනාධිපතිවරණවලට යන්න බයයි. අපි දැක්ක පහුගිය දවස්වල සමහරු මේ පාර්ලිමේන්තුව ජනාධිපති තෝරන කොටත් නාම යෝජනා දෙන්න බයේ හැංගිලිඳගෙන එක එක අයගේ නාම යෝජනා කරා. ඒතකොට ජනාධිපතිවරණයක් තියෙන්න ඕනේ. ජනාධිපතිවරණය හරි නායකයෙක් එන්න ඕනේ. එහෙම ඇවිල්ලා තමයි ඊට පස්සේ අපි මහමැතිවරණයකට යන්න ඕනේ. ඒ මහමැතිවරණවලදී මේ රටේ නායකය වෙන පුද්ගලයාට පුළුවන් වෙන්න ඕනේ හරි මිනිස්සු පාර්ලිමේන්තුවට එන ක්‍රමවේදයක් හදන්න. එහෙම නැත්නම් මෙදෙච්ච කවුරුදු 75ක් වෙච්ච දෙයම කැරකේ වුණොත් මේ රට ගොඩ යන්නේ නැහැ. තමුන්නාසලගේ ජීවිත ගොඩ වෙන්නේ නැහැ. එක එකා ගිහිල්ලා අරවමේ බෙදුවා කියලා දුප්පත්කම නැති වෙන්නේ නැහැ. දුප්පත්කම නැති කරන්න බෑ හැම කරලා. ඒව බාර ගන්න දුප්පත්තු බාර ගත්තට කමක් නැහැ. ඒව බාර ගන්න සතුටින් බාර ගන්න. හැබැයි ඒව බෙදෙනෙවුන්ට ඡන්ද දෙන්න එපා. එහෙම කරොත් තමුන්නාසලා අනිවාර්යයෙන්ම ඒ මිනිස්සු රජ කරනවා. ඒ මිනිස්සු සැප විඳිනවා. තමුන්නාසලා සදාකාලිකව දුප්පත් විදියට ඉන්නවා. මේ රටේ ජනතාව මේක තේරුම් ගන්න ඕනේ. එහෙම තේරුම් නොගත්තොත් ඊට පස්සේ මේ 225ම එපා. මේ 225 රට ගන්නවා කිය කිය මේ පැත්තට හැරලා බැන බැන හිටියට සත පහකවත් වැඩක් නැහැ. ඒක නිසා අපි ඉල්ලා සිටිනවා ජනතාවගෙන් මේ தத்துவයේ තේරුම් ගන්න කියලා. ඊළඟට තව කනගාටුදායක தத்துவයක් තියෙනවා. ජනාධිපති දුර දකින්න හීන ලකින කට්ටිය මේ දවස්වල යනවා උතුරට. ගරු මන්ත්‍රීතුමා උතුරට ගිහිලා පොරොද්දු දෙනවා. 13 දෙනවා කියනවා. දකුණේ මොකයි පයිගුවත් මම 13 දෙනවා කියනවා. එහෙම දෙන්න මේක අක්කොච්චිගේ බූදලේද? අපි දන්නවා රණයුරු හැටියට අපි කොච්චර ලේදාඩිය කඳුළු හෙලනද මේ රට එකට තියාගන්න උත්සාහ කරේ. අපට ඕනේ මේ රට එකට තියාගන්න. උතුරේ දකුණේ සියලු දෙනා සමගියෙන් ඉන්න. සමහරලාට දේශපාලනඥයන්ට දකුණේ දේශපාලනඥයන්ට ඕනේ උතුරේ ඡන්ද ලක්ෂ පහ ගන්න එහෙට ගිහිල්ලා මේක පොරොන්දු වෙනවා. උතුරේ සමහර දේශපාලනඥයෝ ආපහු ඒගොල්ලන්ගේ මිනිස්සුන්ට පොරොන්දු වෙනවා මේක අරගෙන දෙනවා කියලා ඒගොල්ලන්ට පාර්ලිමේන්තු වෙන්න ඕන හින්දා. මේ ප්‍රශ්න ඇති කර අපි දැක්ක අතීතයේ අමිත ලිංග මැතිතුමා වගේ අය අන්තිමේ ඒගොල්ලෝ විසින් නිර්මාණය කරපු ත්‍රස්තවාදීන් ගෙම්ම ඒගොල්ලෝ මැරුම් කෑවා. ඒකන්ද මේ 13 දෙනවා කියලා ඡන්ද ඉල්ලන මිනිස්සුන්ට දකුණේ ඡන්ද දෙන්නත් එපා උතුරේ ඡන්ද දෙන්නත් එපා. උතුරේ ජනතාවයි දකුණේ ජනතාවයි සමගියෙන් එකමුතුව ලෙන්ගතුව ජීවත් වෙනවා දකින්න කැමති කට්ටිය ඔය වගේ කතා ගිහිල්ලා කියලා ඡන්ද ඉල්ලන්නේ නැහැ. ඒකන්ද මේ රටේ ජනතාව මේවත් තේරුම් ගන්න ඕනේ. ඒගොල්ලෝ තමයි නියම ජාති ද්‍රෝහියෝ. අතීතයේත් අපි දැක්ක එක පුද්ගලයෙක් හිටියා රණයුරු 600කට බාර වෙන්න ගිහුව ත්‍රස්තවාදීන්ට. ත්‍රස්තවාදීන්නේ රණයුරු 600 මරලා දානකම් උඩ බලාගෙන හිටියා. මේ වගේ තක්කඩි දූෂිත මන්දබුද්ධික ජානවලින් ජීවත් වෙනකොට ඒ වගේ දේවල් ඔළුවට එනවා. ඒ වගේ දේවල් පොරොන්දු වෙන්න හදනවා. නමුත් මේ වගේ වෙන්නේ රටට රටේ ජනතාවට උතුරේ දකුණේ හැමෝන්ටම විනාශය කරලා ලං වෙනවා. අසභ්‍යය වැඩි වෙනවා. වෛරය ක්‍රෝධය සැකේ වැඩි වෙනවා. ඒකත් මේවා වෙන්න ඉඩ දෙන්න එපා. ජනතාව මේවා හොඳින් තේරුම් ගන්න කියලා මම හිතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මම තව එක කරුණක් කියන්න ඕනේ. මේක ජාතික ප්‍රශ්නයක්. අපි දකිනවා දවස් දෙකක් තුනක් ඇස්සම් මේ රටේ රටෙන් භාගයක් ගම්මතුරෙන් යට වෙනවා. මේ උවදුර මේ විදිහටම අතීතේ තිබුණේ නැහැ. මගේ ආසනයට කෙලින්ම බලපානවා. කොළොන්නා පැත්තට කෙලින්ම බලපානවා. රත්නපුර, අනුරාධපුර, ගාල්ල, මාතර මේ ගම්මතුරට ගොදුරුන වෙන පළාතක් දැන් මේ රටේ නැහැ. ඒක මම හිතනවා අපේ රටේ ගරු ජනාධිපතිතුමා මේ ජාතික ව්‍යසනය ගැන හොඳින් අවබෝධ කරගෙන මොනතරම් මුදල් යට කරන්න වුණත් මේකට තිරසාරි සදුමක් ගේන්න ඕනේ. මේ ගැන ඉතා අවධානය ඉතා වැදගත් කරුණක් මේ ගැන අවධානය යොමු කරන්න කියලා අපි ගෞරවයෙන් එතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඊළඟට අවසාන වශයෙන් මට එක් කරුණක් කියන්න තියෙනවා. මට ලිපියක් ඉදිරිපත් කරලා තියෙනවා අධිකරණයන්හි සේවය කරනු ලබන මේ නිලධාරි මහත්වරු. ඒගොල්ලන්ගේ දුක් ගැන ඉල්ලක් තියෙනවා. අධිකරණවල සේවය කරන මේ නිලධාරි මහත්වරු තමයි ලේකන බාර සේවක හැටියට වැඩ කරන්නේ. ලේකනාගාර බාර සේවකයෝ. නඩු භාණ්ඩ බාරව කටයුතු කරන්නේ ඒගොල්ලෝ. මුදල් අය කරන අංශයේ වැඩ කරන නිලධාරී ඒගොල්ලෝ. අධිකරණ තීන්දු නියෝග ක්‍රියාත්මක කරන නිලධාරීන් ඒගොල්ලෝ. ලේකන සැකසීම කරන නිලධාරීන් ඒගොල්ලෝ. නොයෙක් දුෂ්කර ප්‍රදේශවල හා දුෂ්කරතාවයන් මැද්දේ සේවය කරන්න මේගොල්ලන්ට සිද්ධ වෙනවා. නමුත් මේගොල්ලෝ කරන දුක් ගැනවිල්ල තමයි මේගොල්ලෝ කියන ඒගොල්ලන්ට අසාධාරණයක් වෙනවා. ඒගොල්ලෝ කියනවා අධිකරණ සේවා කොමිසමේ ඒ යටතේ වැඩ කරන නිලධාරීන්ට ලැබෙන යම්කිසි දීමනාවක් මේගොල්ලන්ට ලැබෙන්නේ නැහැ කියලා. මම දැක්ක මේගොල්ලෝ වැඩ කරන තැනකට මම 1000 රාජකාරියකට ගියා. ඒ ස්ථානවල මේගොල්ලන්ට අඩු ගානේ කැන්ටින් පහසුකම් උසාවියවල වුණත් අපි දන්නවා නඩුකාර උන්නාන්සේලාට නීතිඥ මහත්වරුන්ට ඉතා ගොඩක් පහසුකම් තියෙනවා. මේ නිලධාරීන්ට ඒ පහසුකම් නැහැ. මේගොල්ලෝ නිල්ලිම තමයි අර අධිකරණ සේවා කොමිසමේ නිලධාරීන් ඒ වැඩ කරන අයට දෙන විදියට වැටුපෙන් හතරෙන් එකක් ඒගොල්ලන්ට දීමනාවක් හැටියට වැඩිපුර ලබා දෙන්න ක්‍රියා කරන්න කියලා රටේ තියෙන ආර්ථික ප්‍රශ්නේ නිසා. මේක සාධාරණ ඉල්ලීමක්. මේ ඉල්ලීම ගැන කටයුතු කරන්න කියලා මම ඒ විෂයන් බාර ගරු ඇමතිතුමාගෙනුත් තමුන්නාසලගේ රජයෙනුත් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.
Thank you. Honorable Eran Wickremesinghe, you have 12 minutes.
Thank you. අද මේ UNESCO කොමිෂම පත්කිරීම පිළිබඳව ගෙනලා තියෙන පනත මේක මං හිතන්නේ ඒකේ තියෙන ප්‍රධාන එක ඇවිල්ලා මේක මන් දන්නේ නැහැ අවුරුදු 75කට ඇයි අද වෙනකන් හිටියේ කියලා මේක ගේන්න. මොකද ලෝකේ රටවල් 194කම මේ කොමිෂන් සභාව පත් කරලා තියෙනවා. ඒ වගේම 1942 යුනෙස්කෝ එක පිහිටුවේ දෙවන ලෝක යුද්ධ මහා කාලයේදී. ඊට පස්සේ අධ්‍යාපනික, සංස්කෘතිමය, සමාජීය, මානව සම්පත් ගොඩනැගීම් වගේ ඒ සේවා ශක්තිමත් කිරීමට ගොඩනැගීමේ තමයි ඒකේ අරමුණ වෙලා තියෙන්නේ. ඒ නිසා මගේ එකම මට කියන්න තියෙන දේ ඇවිල්ලා මේකේ ඇයි මෙහෙම ප්‍රමාදයක් තිබුණේ කියන එකයි සඳහන් කරන්න ඕනේ. ඒ වගේම කතාවල් අහපුවාම විශේෂයෙන්ම ඊයේ කතාවල් අහනකොට මට පොඩ්ඩක් හිතුණා ලොකු ගැටලුවක් තියෙනවා කියලා ආණ්ඩුවේම ලොකු ගැටලුවක් තියෙනවා කියලා. මොකද මම අහගෙන හිටියා විජේදාස රාජපක්ෂ අපේ අධිකරණ ඇමතිතුමා කියනවා විවෘත අධිකරණය කරන්න ඕනේ දේවල් චේම්බර් එකේ ගිහිල්ලා කරන්න හරියන්නේ නැහනේ. මේ ඔහුගේ කතාවෙන් මේ මම කියවන්නේ ඔහුගේ කතාව.
Order please. Order. Honorable Sudarshana Denipitiya to the chair. Please carry on.
Thank you. මම මේ කිව්වේ තුමගේ මේ ඊයේ කියපු කතාවෙන් මේ කියවන්නේ චේම්බර් එක නැවත එක කියවන්නම් අධිකරණයේ වෙන සියලු දේවල් විවෘත වෙන්න ඕනේ. විවෘත අධිකරණය කරන්න ඕනේ දේවල් චේම්බර් එකේ ගිහිල්ලා කරලා හරියන්නේ නැහැ. නේ. චේම්බර් එකට ගිහිල්ලා කියාපුවාම ෆයිසර් මුස්තාෆා මම ඔබතුමාට එච්චීට කියලා ලබන මාසේ වෙනකොට උසස් වීම අරන් දෙනවා කියලා තීන්දුව ඉල්ලනවා. දැන් මට ටිකක් පුදුමයි. රටේ අධිකරණ ඇමතිතුමා ඇත්තටම ඇවිල්ලා රටේ ජනාධිපතිතුමාට විරුද්ධව මෙහෙම ප්‍රකාශයක් කරනවා කියලා. ඒ වගේම අපිට තිබුණ ලත ලොකු ගැටලුවක් ඇවිල්ලා අපි බැලුවා නම් හරිද පක්ෂ වාරණ නියෝග මේ ටිකේම දීගෙන යනකොට හරිද ජනාධිපතිතුමාට විරුද්ධව අධිකරණ ඇමති විදිහට හිටපු ජනාධිපති විදිහට හිටේ ඇමතිවරුට විරුද්ධවත් මේ වාරණ දීගෙන යනකොට ඒ අය මෙතන නැකිටලා මෙතන මේ සඳහන් කරගෙන ගියා මේකේ තියෙන ගැටලුව ප්‍රශ්නය පිළිබඳව. මොකද ඒ අයට වාරණ දීලා තියෙනවා. ඒ අය විල මෙතන අධිකරණය පහළට හෙලා දකින්නවා. දැන් මේ යුනෙස්කෝ එකේ එක නම් ගැටලුවක් උනේ නැහැ. මොකද යුනෙස්කෝ එකේ එක ඒක අධිකරණයට ගෙනියන්න හේතුවක් තිබුණ නැහැ. මොකද ඒකේ අරමුණු එක්ක මං හිතන්නේ හැමෝම ආණ්ඩු වෙන්න පුළුවන් විපක්ෂ වෙන්න පුළුවන් හැමෝම ඒක ගැන එකඟ නිසා ඒක ගැටලුවක් වුණේ නැහැ. හැබැයි මේ අනිත් ඒවා වල ලොකු 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 විශාල ගැටලු ප්‍රශ්න තියෙනවා. ඉතින් මං හිතන්නේ අපි මේ අධිකරණයට කරන අපහාසය ගැන විශේෂයෙන්ම අපි ඒක හෙලා දකින්න ඕනේ. ඒක කළ නොයුතුමයි කියන එක සඳහන් කරන්නට ඕනේ. ඒ වගේම ජනාධිපතිතුමා ඇවිල්ලා 18 වෙනිදා ඔහුගේ කතාව මෙතන කරනකොට මම ඒක ගැන යමක් කියන්න කැමතියි. ජනාධිපතිතුමා කතා කළේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඒ නිසා මමත් හිතුවා මේකම ඉංග්‍රීසි භාෂාවෙන් මේ කියන්න ඕනේ කියලා. මම ටිකක් පුදුම වුණා. I want to raise a point of order that it violates the powers of this house under Article 4 of the Constitution. Right? And he was referring mainly to the Women's Empowerment Bill and some of the provisions therein. And then he said the Supreme Court cannot rule on the bill, they can only advise us, right? And then he referred to the 1972 Constitution, which really surprised me. That's fine, referring to history, it's fine. And he said how the 1978 Constitution came out of it. But if you're looking at precedent, then you should go beyond that. Not just look at precedent only there, right? And then said, and then he went on to basically, I would use the word, denigrate, right, the highest court in the country, which I think he shouldn't have actually done, being the chief executive officer in the country. I know that when you have court verdicts, the court verdicts are not always perfect. We know that. Neither is parliamentary decisions perfect. We know that as well. But parliamentary decisions, there's a way of correcting it. That's the way you go forward. Just because there is an issue in the country and an aragalaya, right, some people mobilize people around parliament and thought that they can burn parliament and that's a solution. That's nonsense. We may not be suitable in some of the things we do. And as has been referred in the house today, some of the people sitting here also may not be suitable. And I agree with that. But then that has to be corrected using the democratic process in correcting it, not burning parliament. Similarly, right, denigrating the judicial system, the Supreme Court, putting them down, trying to stamp them out, that's not possible. That's wrong. You see, we may not agree with every judgment. That's a separate issue, and that needs to be looked in. We have been sworn in to uphold the Constitution. That's a role that we actually have, right? And then it goes without saying that when pre-enactment review of the bills is given, it goes to the Supreme Court. They review it to look at constitutionally whether it's in line or not and the constitutional interpretation of it. Therefore, any perceived genuine difficulty or issue in the determination, right, of accuracy necessarily must be undertaken through the appropriate reference to the court, not through a select committee of parliament. And the president wants to bring it to a select committee in parliament. You should go through the legal process. Use the system that is there. Such a step would be contrary to the due respect of the judicial independence. And this is what a responsible legislature should avoid. So it is so very, very unfortunate that the president actually came and said such a thing here in the House. Anyone is free to express disagreement with a court finding in a reasonable manner. I mean, that's fine. Lots of countries, you can do that openly, right? However, no one may seek to usurp or relocate the constitutional jurisdiction of the Supreme Court. That is prohibited by the Constitution and the doctrine of separation of powers. So our Constitution very clearly states that, and sometimes we are misrepresenting what actually the Constitution is saying in Article... I think I better read it. In Article 3 it says, right, in the Republic of Sri Lanka, sovereignty is in the people and is inalienable. Sovereignty includes the powers of government and fundamental rights and franchise. And 4C says, the judicial power of the people shall be exercised by parliament, but through courts, tribunals, and institutions created, established, or recognized by the Constitution. So I think this balance needs to be understood. For sure it needs to be understood and it needs to be upheld, right? And we mustn't go on undermining it in any way. So therefore it is pertinent for us to remind ourselves that we have a responsibility, right? And therefore when we are looking at the Supreme Court, it is to properly consider and determine issues of constitutionality. That is what it is there for, and that role cannot be taken over by the legislature. We have a separation of powers there, and we must maintain that separation of powers, right? So that was really worrying that the president should say that. Now we know the concepts of parliamentary supremacy. There are concepts of constitutional supremacy, right? But in Sri Lanka, even though parliament has the power to change the constitution, with the consent of the people, maybe through referendums, right? It has the power to institute laws. It has the power to set up tribunals, courts, and other processes. Once they are set up, we cannot interfere in their process. And that is very critical. And Sri Lanka, unfortunately, doesn't have post-enactment judicial review. The president referred to and said there were two members sitting here who was there in the 1978 process of creating the constitution. And then he referred to 72 and the transition in 72. I want to ask those two members who were there, why didn't they then think of the deficiency in the 1972 constitution and include it in the 1978 constitution for post-judicial review? We saw it being hijacked recently on the online safety bill. The bill was brought, the court had given its determination, the court had said what can be passed and can't be passed, and where you need a two-thirds majority at the committee stage. Government pushed through their amendments where a two-thirds majority was needed with a simple majority, violating the court and violating the constitutional process of this country. We must not let that happen. That is why those two should have thought about it then and brought in the idea of post-enactment judicial review, because at the constitutional change, you can do anything. And you can push anything which may be in line with the Constitution or may not be in line with the Constitution. So the breach of the rule of law is...
Honourable Member, you have...
The rule of law is bad precedent, right, if constitutional provisions are disregarded. In addition to that, the breach of the social contract. There's a social contract. People have surrendered their power to Parliament and to the judiciary on their behalf. So human morality was shaped in the course of millions of years of evolution, dealing with social and ethical dilemmas which cropped up in the lives of hunters and gatherers. Most of the injustices in the contemporary world result from large-scale structural biases rather than individual prejudices, and our hunter-gatherers' brain did not evolve to detect those structural biases. Judgments can be wrong. They can be biased, but maintaining the structural safeguards, such as the separation of powers between the executive, judiciary, and the legislature, is paramount rather than individuals. What then should we do? Should we adopt the liberal dogma and trust the aggregate of individual voters that voters will decide everything and we reduce the justice system to majoritarianism. What kind of nonsense and crap is that? Then you don't need a judiciary. Then we can vote on everything coming in here. We now face global problems without having a global community. Neither Facebook, nationalism, or religion in anywhere is anywhere near creating a global community. This is the truth. The human quest to understand the truth and find justice has failed. If you in government take the view that parliamentary supremacy supersedes judicial supremacy, we are bound to fail.
Honourable Member, your time is over.
I'm completing. Yeah. We are bound to fail as we have already seen. Majoritarianism in judicial decision-making replaces justice based on established truth. Law and international accepted conventions and practices must be held. So it is the law, it is the philosophy, it is the conventions, it's the international practices. All must be upheld. And therefore, I would say to the House, we need to be careful that we build the judicial institutions of the country rather than denigrating them, even though we know they have weaknesses, just like Parliament has weaknesses. And let's uphold the rule of law in this country. Thank you.
Honorable Sarath Premsa.
Garumulusine Mantrithumani, Mama Meeta Kalin Kathawa Kara. ඒ කතාවේදී මම අධිකරණයේ සේවය කරන නිලධාරීන්ගේ ගැටළු වර්ගයක් ගැන කතා කරා. ඔවුන් මට ඉදිරිපත් කරපු ලේවිල්ලක් තියෙනවා මට මේක සභාගත කරන්න ඕනේ.
ඔකේ.
බොහොම ස්තුතියි.
Thank you.